ගරු චතුර ගලප්පන්ති පන්ත්‍රිතුමා, ඔබතුමාට විනාඩි 8ක කාලයක් ලැබෙනවා.
ගරු මුනිසන හොබන ගරු මන්ත්‍රීතුමනි, විශේෂම වැදගත් අමාත්‍යංශ දෙකක වැශේෂ කතා කරන මේ මොහොතේදී මම විදේශ කටයුතු අමාත්‍යංශය සම්බන්ධයෙන් යම් අදහස් කීපයක් මුලින්ම ප්‍රකාශ කරන්න කැමැති. විදේශ කටයුතු අමාත්‍යංශයක වැදගත්ම කාර්යභාරය විය යුත්තේ විදේශ ප්‍රතිපත්තිය රැකගෙන ඒ ප්‍රතිපත්තිය මත පිහිටා රටක් වශයෙන් ඉතාමත් දුරදිග බලා කටයුතු කිරීම. ඊට ප්‍රධානම හේතුව ඒ අවස්ථාවලදී පැන නගින බොහොමයක් අන්තර්ජාතික දේශපාලන අර්බුදහා ගැටලුවලදී ශ්‍රී ලංකාවේ හැසිරීම, ශ්‍රී ලංකාවේ චින්තනය, ශ්‍රී ලංකා රටක් වශයෙන් දක්වන ප්‍රතිචාර, ඒ සියල්ලම රටට දීර්ඝකාලීනව, මධ්‍යකාලීන හා කෙටිකාලීනව බලපානවා. එම නිසා රජයක් මාරු වූ පමණින්ම හෝ ඇමතිවරයෙක් වෙනස් වූ පමණින් රටක විදේශ ප්‍රතිපත්තියක් හා ඊට සමගාමීව මාරුවීම විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වගේ රටකට කිසිසේත් ඔරොත්තු දෙන්නේ නැහැ. ලෝකේ වෙන කිසිම රටකත් මේ වගේ කාර්යයක් සිදු වෙන්නේ නැහැ. ඒකට ප්‍රධානම තාක්ෂණික කාරණාව තමයි ශ්‍රී ලංකාවේ පිහිටීම. ඒ මත රඳාපවතිලා තමයි අපේ විදේශ ප්‍රතිපත්තිය ගොඩනගෙන්න ඕන. ඒ නිසා මම මගේ යෝජනාවක් ඉදිරියට මම ඉදිරිපත් කරනවා. විශේෂම විදේශ කටයුතු අමාත්‍යාංශයේ විදේශ ප්‍රතිපත්තිය රජය මාරු වෙනකොට, ඇමතිවරුන් මාරු වෙනකොට, නිලධාරීන් මාරු වෙනකොට, තානාධිපතිවරු මාරු වෙනකොට කිසිසේත් වෙනස් නොවි රටක් වශයෙන් තමන්ගේ අනන්‍යතාවය රැකගෙන ලංකාවේ ජාතික අවශ්‍යතාවන් සියල්ල හඳුනාගෙන ප්‍රතිපත්ති සම්පාදනය කිරීම හා ඒ ප්‍රතිපත්තියෙන් ඉදිරියට ගෙන යාම අරමුණු කරගෙන think tank එකක්, එහෙම නැත්නම් විෂයානුබද්ධ දැනුම තියෙන කණ්ඩායමක් පත්කර ගැනීම තමයි උචිත වන්නේ. ඒ සඳහා රජයේ නිධාරින්ම විය යුතු නැහැ. කීර්තිමත් ඉතිහාසයක් තිබෙන මේ රටේ දෙස් විදේශ ජාත්‍යන්තර තලයේ දැනුමෙන් විෂයානුබද්ධ දැනුම තියෙන කණ්ඩායමක් මේකට පත් කරගන්න පුළුවන්. එහෙම කරගත්තොත් මම විශ්වාස කරනවා ලංකාවේ ලංකාව ගෝලීය වශයෙන් පිහිටා ඇති ස්ථානයට සාපේක්ෂව ඊට අදාළ වන පරිදි ශක්තිමත් විදේශ ප්‍රතිපත්තියක් අපිට සකස් කරගන්න පුළුවන් වෙයි. මම විශ්වාස කරන විදිහට මේ විදේශ අමාත්‍යාංශය හරහා කරන්න පුළුවන් හොඳම ආයෝජනය ඒක විදිහටයි මම දකින්නේ. අපි බැලුවොත් පෞගේ අවුරුද්ද කාලය පුරාවට අතිගරු ජනාධිපතිතුමා විදේශ සංචාර 8කට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමිය සංචාර 6කට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම අපේ විදේශ කටයුතු අමාත්‍යතුමත් අපි දන්න විදිහට ඒ අපේ ජනාධිපතිතුමා සම්බන්ධ වෙච්ච සිරුම විදේශ සංචාරවලට සම්බන්ධ වෙලා තියෙනවා. අනිතක අපි දන්න විදිහට මම හිතන්නේ ජනාධිපතිතුමාගේ අතිජාත මිත්‍රෙක් විදිහට අපේ විජිතේරත් මැතිතුමා ඒ අමාත්‍යංශය අපි දන්න විදිහට එතුමා ඉල්ලගෙන තමයි මේ අමාත්‍යංශය බාරගත්තේ. එතකොට එතුමා කැමැත්තෙන් මේ බාරගත්ත අමාත්‍යංශයේ ඒ මේ අවුරුද්දක් පුරාවට මේ රටට මොන වගේ දෙයක්ද දායාද කරලා තියෙන්නේ? එහෙම නැත්නම් මේ රටට මොන විදේශ ආයෝජනද ගෙනාලා තියෙන්නේ? එහෙම නැත්නම් මේ රටට විශේෂම කොච්චර ඩොලර් ප්‍රමාණයක් ගෙනාවද? මම හිතන්නේ එතුමගේ උදේ කතාවේදී කියලා තිබුණා ගිවිසුම් 70%කට අත්සන් කරලා තියෙනවා. ඒ වගේම ආයෝජන සමාගම 150ක් සාකච්ඡා කරලා තියෙනවා. නමුත් කාරණාව තියෙන්නේ මේ කිසි දෙයක් අපිට බලා ගන්නවත්, මේ රටේ ජනතාවට දැනගන්නවත් අවස්ථාවක් හිමි කරලා නැහැ. ඒ නිසා මම හිතනවා මේ වගේ ප්‍රශ්නයක් අහන එක සාධාරණයි. ඒ නිසා පුළුවන් ඉක්මනින්ම මේ ගිවිසුම් අපිටත් රටටත් බලා ගන්න අවස්ථාව සලසා දෙන්න කියන කාරණාව ඉල්ලන ගමන්ම විශේෂයෙන්ම මේ ගියපු සෑම සංචාරයක් ගත්තොත් විශේෂම අතිගරු ජනාධිපතිතුමා ඒ සම්බන්ධ වෙච්ච ඒ සංචාරක අවස්ථාවලදී වැඩියත්ම අපිට පේන විදිහට මූලිකත්වය දුන්නේ ඒ රටවල්වල ඉන්න ශ්‍රී ලාංකිකයන්ට වගේම එහෙම නැත්නම් ඩයස්පෝරාවේ ඉන්න ඒ ජනතාවට ආමන්ත්‍රණය කරන්න තමයි වැඩි අවස්ථාවක් යොදාගත්තේ. ඉතින් ඒකෙන් අපිට වක්‍රවැහැගෙන කාරණාව තමයි විශේෂයෙන්ම ඒකේ අරමුණ වෙන්නේ මේ රටට දෙයක් ගේනවටත් වඩා පැලවත්තේ භාණ්ඩාගාරේ පොඩක් ශක්තිමත් කරගන්න උත්සාහ දරනවා කියලා වගේ දෙයක් තමයි අපිට හැඟෙන්නේ. ඉතින් ඒ නිසා මම අපි විශ්වාස කරනවා ඒ රාජ්‍යතාන්ත්‍රික විදියට ඉදිරි කාලයේදී ඒ අතිගරු ජනාධිපතිතුමාගේ සංචාරවලින් මේ රටට ගේන්න පුළුවන් උපරිම දායකත්වය දක්වන්නේ කියන කාරණාව මේලයි මතක් කරන ගමන්ම විශේෂම විදේශ රැකියා අමාත්‍යංශය සම්බන්ධව යම් අදහසක් ඉදිරිපත් කරොත් දැනට බොහෝ ශ්‍රී ලාංකිකයන් මේ විදේශ රැකියා අමාත්‍යංශය හරහා ලංකාවෙන් යන ඒ තරුණයන් බලාපොරොත්තු වෙන්නේ ලංකාවට සාපේක්ෂව ඉහළ වැටුප් තලයක තියෙන රැකියා හොයාගෙන තමයි යන්නේ. නමුත් අපි ඒ රටවල් දිහා බැලුවොත් ඒ රටවල් වල තියෙන්නේ පහළම වැටුප් තලයක තියෙන රැකියා වලට තමයි මේ ලංකාවේ තරුණ තරුණියන් පොරකාලේ යන්නේ. ඉතින් අපිට උදාන විදිහට කම්කරු ශේෂ්‍රය වෙන්න පුළුවන්, කෘෂිකර්ම ශේෂ්‍රය වෙන්න පුළුවන්, දීවර ඒ වගේ යුම්පියුම් ඒ වගේම කාර්ම ශේෂ්‍රයේ පහළ මට්ටමේ රැකියා මේවට තමයි අපේ තරුණ තරුණිය යන්නේ. නමුත් ඉහළ වැටුප් ලබන්න පුළුවන් විශේෂම රැකියා විශාල ප්‍රමාණයක් විදේශීය වගේම ලංකාව තුලත් තියෙනවා. හැබැයි කාරණාව තියෙන්නේ පුහුණු ශ්‍රමිකයන් නොමැති වීම තමයි මේකට ගැළලුව. ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා අපිට කරන්න පුළුවන් ලොකුම ආයෝජනයක් විදියට අනාගතයේ අපේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ මේ වෘත්තීය සුදුසුකම් වෘත්තීය පුහුණුව ලබන්න අවස්ථාව සලසා දීම තුළ මම හිතනවා මේකට දිය හැකි හොඳම උත්තර අපිට දෙන්න පුළුවන්. ඉතින් එක පැත්තකින් ඕ ලෙවල් වලින් අසමත් වෙන දරුවන්ට එහෙම නැත්නම් අධ්‍යාපන මගදී අවසන් වෙන ඒ දරුවන් ඉලක්ක කරගෙන අපිට පුළුවන් නම් 9 වසරේ සිට විශේෂයෙන්ම ඒ වෘත්තීය පුහුණු පාඩමලා හදාරන්න
ඔබතුමාගේ කාලය තව විනාඩි 2යි ගරු මන්ත්‍රීතුමනි.
අවස්ථාව ලැබෙනවා නම් එක පැත්තකින් අපිට නිකම් නිකම් ශ්‍රමිකයන් එවනට වඩා පුහුණු ශ්‍රමිකයන් ලැබීම තුළ ප්‍රේෂණ වැඩියෙන් ලැබෙනවා. අනිත් පැත්තෙන් විරකියාවට උත්තරයක් ලැබෙනවා. අනිත් පැත්තෙන් මම හිතනවා බන්ධනාගාර විශේෂතද තියෙන නිසා වැඩියෙන්ම බන්ධනාගාරගත වෙන්නේ විශේෂ මද්‍රව්‍ය වලට හරි විවිධ කාරණාවටද ලක් වෙන්නේ. අධ්‍යාපනයේ අඩු මට්ටමක ඉන්න බොහෝ පිරිස තමයි තරුණ පිරිස තමයි ලක් වෙන්නේ. ඉතින් මම හිතනවා ඒ කාරණාවට අපි වැඩි අවධානයක් යොමු කරොත් ආයෝජනයක් කරොත් මම හිතන්නේ ওই කාරණා කීපයටම අපිට ප්‍රයෝජන ගන්න පුළුවන්. විශේෂම සංචාරක මාත්‍යාංශයේ යටතේ බොහෝ කාරණා කියන්න තියෙද්දි මේ කාලය අඩු නිසා මම එකම එක වැදගත් කාරණාවක් කියන්න කැමතියි. මොකද ප්‍රදේශ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් විදියට විශේෂම මාත දිස්ත්‍රික්කයේ සංචාරක දිස්ත්‍රික්කයක් විදියට මූණපාන එක කාරණාවක් ගත්තොත් විශේෂම සංචාරකයන්ට රාත්‍රී කාලේ ඔවුන්ට මොකද එන සංචාරකය බලන්න පැය 24 වැඩිම කාලයක් විනෝද වෙන්නේ. නමුත් අප ප්‍රදේශයේ ගත්තොත් ඔවුන්ට රාත්‍රී කාලේ ඔවුන්ට විනෝද වෙන්න එහෙම ස්ථාන හරි අඩුයි. ඒකට දැනට යම් ව්‍යාපාරික කණ්ඩායමක් විසින් ක්‍රියාත්මක කරන්නේ රාත්‍රියේදී DJ පාටිස් කියලා සංවිධානය කරලා තියෙනවා තැන් කිහිපයක. උදාර විදිර අහංගම, වැලිගම, මාතර සහ දික්කල ප්‍රදේශයන් වල. ඒතකොට කාරණාව තියෙන්නේ ශබ්ද විකාශන යන්ත්‍ර පරිහරණය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයක් තියෙනවා. ඒ නියෝගය දැනට තියෙන විශේෂම මේ කර්මාන්තයේ මම හිතන්නේ ඇමතුමාලා මේ සම්බන්ධව දැනුවත් වෙලා තිනවා. සිකුරාදට සහ සෙනසුරාදට අලුයම එක වෙනකනුත් ඒ වගේම ඉරිදට රාත්‍රී 12 මාර වෙනකනුත් තමයි කාලය දීලා තියෙන්නේ. මේක ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්. නමුත් කාරණාව තියෙන්නේ මේ නියෝගය අදට කොච්චර දුරට විශේෂ මේ ශේෂ්ත්‍රේ රඳා පැවැත්ම සඳහා අපි තියෙනවා. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා මේ කාරණාව සම්බන්ධයෙන් අධිකරණයට අවශ්‍ය කරුණු ඉදිරිපත් කළා. මේක යම් සංශෝධනය කරන්න පුළුවන් හොඳයි. මොකද
ඔබතුමායි කාලය අවසන්යි,
තව පොඩි වෙලාවක් ගන්නවා. ඒකට හේතුව විදියට මම කියන්නේ මේක හැමතැනම දාන දෙන්න බෑ. විශේෂම DJ පාඩිස් කියන එක හැමතැනම දෙන්න බෑ. සමහරු හිතන් ඉන්නවා විදේශිකයෝ ඉන්නකොට ඒ ඕන තැනක ශබ්දය කැමති විදියට පරිහරණය කරන්න පුළුවන් කියලා. නමුත් තෝරාගත් ස්ථානවල ඒ සුදුසු පරිසරයේ තියෙනවා නම් විශේෂම අවශ්‍ය ඩෙසිබල් ගාන එළියට ඒ ප්‍රශ්නය නොවෙනවා. විශේෂම මේ ශබ්දය නිසා වැඩිම කරදරයට ලක් වෙන්නේ මොකද හඬක් නගන්න බැරි අය තමයි කුඩාම අලුතෙන් ඉපදෙන දරුවන්, ඒ වගේම ගර්භණීය කාන්තාවන්. ඔවුන්ට විශේෂයෙන්ම
හොඳයි අවසන් කරන්න ගරු මන්ත්‍රීතුමනි
බාධාවක් වෙනවා. ඒ නිසා ඔවුන්ට ඔවුන්ගේ ඒ කාරණාවත් බලලා ඒ අවශ්‍ය පරිසර පද්ධතියක් තියෙනවා නම් ඒ සුදුසු ස්ථානවල ඒ කටයුත්ත කරගෙන යන්න අවස්ථාව සලසා දෙන්නේ කියන කාරණාව මම සිහිපත් කරනවා. මොකද විදේශිකයන් මම S2 දැකලා තියෙනවා රාත්‍රී 1ට මේක හරියට නීතිය ක්‍රියාත්මක කිරීම තුළ අවසන් වීම තුළ විදේශිකයෝ Google reviews
වල
තියෙනවා ඒ ව්‍යාපාරිකයට ඒ හින්දා ඒ කර්මාන්තය ඉදර කඩාගෙන වැටීමක් තියෙනවා. මොකද ඔවුන්ට රාත්‍රී කාලේ වෙන කරන්න දෙයක් නැහැ. ඒ හින්දා මම විශ්වාස කරනවා ඒකට සාධනීය පියවරක් ගන්නයි කියලා. බොහොම ස්තුතියි.